ගරු මහන් පිරිසිල්ල මැත්තුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක්.
තාම ස්තුතියි ගරු සභාපතිතුමනි, ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. වර්තමාන ජනාධිපතිවරයා හැටියට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමන්ගේ පළවෙනි අයවැය ඉදිරිපත් කරා. එමනම් 2022 අවුරුද්දේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. අපි කල්පනා කළා බලන්න ඕන ගරු සභාපතිතුමනි, ඇයි අපිට 2022 අවුරුද්දට අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න උනේ? අපි දන්නවා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා කෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා හැටියට සාධනීය අයවැයක් 2022 සඳහා ඉදිරිපත් කරා. අපි දන්නවා ඒ අයවැය යෝජනා හරහා අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට විශාල වැඩ කොටසක් ගම්තුල කරා. විශේෂයෙන්ම අපි පැහැදිලිව කියන්න ඕන, අපේ රටේ තියෙන සේවා ආර්ථිකය. අපි දැක්කා පහුගිය කොවිඩ් එකත් එක්ක, පාස්කු ප්‍රහාරෙත් එක්ක අපේ සේවා ආර්ථිකය මිද වැඩිච්ච හැටි. හවුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මූලිකව කටයුතු කරගෙන ගියේ ඒවා ඒ සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් මේ රට ඇති කරන්න. හැබැයි අවාසනාවට වගේ අපිට ඒ තත්ත්වයට යන්න නොහැකි වුණා. රට නොහිතපු ආකාරයට ආර්ථික සමාජයේ දේශපාලන වශයෙන් අර්බුද ගණනාවකට මුහුණ දීලා දැන් අද වෙනකොට මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමන් නැහැ. අගමැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය සම්පූර්ණ යොත් වෙලා තියෙනවා. අද ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ පාර්ලිමේන්තුවේ බහුතරගේ විශ්වාසය දිනාගත්ත ජනාධිපතිවරයා හැටියට මේ රට ශක්තිමත්ව ඉස්සරහට ගෙන යාමේ අරමුණ ඇතුව මේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද අපි මේ කතා කරන මොහොත වෙනකොට අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට ණයක් හැටියට ඩොලර් බිලියන 2.9ක් දෙන එකඟ වෙලා තියෙනවා මාස 48 කිවිසුමකට යටත්. අපි මේ සම්බන්ධයෙන් කැප වෙලා කටයුතු කරමු. අපි දන්නවා අපි රට හැටියට ගරු සභාපතිතුමනි අපි හොඳ දැනගෙන වෙයින්. අපි ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට මුහුණ දෙලින අවස්ථාව. හැබැයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කරගෙන මේ ණය මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් අපේ රජයේ අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු හැම දිනාටම, වර්තමාන ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැටියට, එවාගේම අලි සබ්‍රි මැතිතුමා, ඒ හැම දිනාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන වර්තමාන මහ බැංකු අධිපතිවරයා හැටියට නන්දාල් වීරසිංහ මැතිතුමාගේ කරගෙන ගිය වැඩ කොටස, එතුමා කරපු වැඩ කොටස පිළිබඳව මම අපි හැම දිනාගේම ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් ඉන් බැහැර උදේට අපි පැහැදිලිව කියන්න ඕන කාරණයක් තමයි, කවුරු හරි මහ බැංකු අධිපතිවරයාගේ කකුලෙන් අදින් ලෑස්තිලා ඉන්නවනම් යම් දේශපාලන විරසකයන් තියාගෙන අපි ඒ සම්බන්ධයෙන් අපි ඒ සඳහා අපි සම්පූර්ණ විරුද්ධ කියන කාරණේ අපි කියන්න ඕන. එතුමා පෙරේදා මේ සම්බන්ධයෙන් වැඩමුළුවක් තිබ්බා. එතුමා පැහැදිලිව මන්ත්‍රීවරුන්ට කිව්ව කාරණේ තමයි දේශපාලන කෝණයෙන් තොරව, දේශපාලන ભેදකින් තොරව මේ රට ඉස්සරහට ගෙන යන්න කටයුතු කරන්න කියන කාරණේ. ඉතින් සම්බන්ධව අපි මේ අවස්ථාවේ පක්ෂපාත ભેද නොබල මහ බැංකු අධිපතිවරයා මේ රට ශක්තිමත්ව ගෙනියන්න, ඉස්සරහට ගෙනියන්න, ඒ ගෙනියන වැඩපිළිවෙලට අපේ ශක්තිය ලබා දෙන්න ඕන කියන කාරණේ අපි පැහැදිලිව කියන්නට ඕනේ. ඉතින් ඒ වගේම ගෞරව සභාපතිතුමනි, මම ඔබතුමාගේ ගෞරවනීය අවධානයට යොමු කරන්නට ඕනේ මේ අතුරු අයවැය යම් සාධනීය ලක්ෂණ ගණනාවක් තියෙනවා. ගරු මුදල් ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා යහපත් යෝජනා ගණනාවක් මේකට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අද අපිට පේනවා මේ ගරු සභාවේ සමහර මන්ත්‍රීවරු කතා කරනකොට මේ යෝජනා හොඳයි කියලා කිව්වට මේවත් නිකන් අර කපුටගේ කූඩුවේ කොහා පිටර දැම්මයි කියන කතාව ඉස්සරහට අරගෙන මේකේ මේ හැම දෝෂයක්ම පොහොට්ටුවට එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පටවන්න උත්සාහ කරනවා. ඒක බොහොම නිර්ලජ්ජිත උත්සාහයක් කියන කාරණේ අපි කියන්න ඕන. අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි පැහැදිලිව කියන්න ඕන, අපි ඕනෑම අවස්ථාවක පක්ෂපාත ભેද නොබල මේ රටේ ජනතාව වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කරනවා කියන කාරණේ අපි ගරු සභාපතිතුමනි කියන්න ඕන. ඒක තමයි අපේ පරමාදර්ශී නායකයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට ලබා දීලා තියෙන උපදේශය.
ඒ නිසා
කවුරු හරි කියනවා නම් පොට්ටුව ඉඳගෙන මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කිය, ඒක හරියට අර නටන්න බැරි මිනිහට පොළවදයි කියන වගේ කාරණයක්. දේනිසාගරු සභාපතිතුමනි මම කියන්නට ඕනේ අද ගරු ජනාධිපතිතුමා මේ අයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා ආදායම් වැඩි කරගැනීමේ යෝජනා ගන්නවා. ඉතින් ඇත්තටම අද වෙනකොට මේ රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අපිට විවේචනයක් තියෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම සද්භාවයෙන් තමයි මේ රටේ බදු ප්‍රමාණය නඩු කරේ. එදා අපි දැක්කා එතුමා මේ කාරණේ කරනකොට මේ රටේ හිටපු ආර්ථික විශේෂඥ බොහොමයක් ඒව ගැන බොහොම ප්‍රසාදයෙන් කතා කරා. නමුත් අද වෙනකොට අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි, අද අපි රටක් හැටියට අපේ බදු ආදායම ඉතාම අඩු වෙලා තියෙනවා. අද රජයේ බදු ආදායම 19 ඉඳලා 8.2% දක්ව අඩු වෙලා තියෙනවා. අද වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපේ රටේ බදු අය කරගැනීමේ ප්‍රමාණය වැඩි කරන්න කීති. ඒ නිසා ඒ සම්බන්ධ යම් යම් වැඩපිළිවෙල ගන්නාවක් මේ අතුරු ඇවේ තියුණත් මම පැහැදිලිව කියන්න ඕන කරු සභාපතිතුමනි, අපි පැහැදිලි බදු ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අවුරුද්දෙන් අවුරුද්ද කාලෙන් කාලට අපි අපේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරොත් අපිට මං හිතන්නේ රටක් හැටියට ඉස්සරහට යන්න අමාරු වෙන කාරණා අපි කියන්න ඕනේ. ඒ වගේම කරු සභාපතිතුමනි මම ඉතාම කෙටියෙන් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ, දැන් මේ අඩු ආදායම් ලාභී පවුල් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක හොඳ වැඩක්. හැබැයි පැහැදිලිවම කොහොමද මේ හඳුනා ගැනීමේ කියන කාරණේ, මේ අඩු ආදායම් ලාභී හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව යම් කිසි නිගමනයකට එන්න ඕන. අපි දන්නවා පහුගිය කාලේ විවිධ දේශපාලන නිර්ණායකයන්ට අනුව තමයි අඩු ආදායම් ලාභින් හැදුවේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඒ වගේ මම ඉල්ලීමක් කරනවා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ අපි අඩු ආදායම් ලාභී පවුල් වල තරුණයන්ට අපි රැකියා ලක්ෂයක් ලබා දීම වැඩපිළිවෙල ආරම්භ කරා. නමුත් තාම මේවා ඉස්සර කළා නැහැ. ඉතින් ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ අපි රජ හටක් හැටියට ආණ්ඩුවක් හැටියට මේ අයගේ රැකියා සුරක්ෂිතතාවය ඇති කරන්න ඕනේ කියන කාර්යය මම කියන. ඉතින් කතා කරන්න බොහොමයක් දේවල් තිබුණත් කරු සභාපතිතුමනි අපිට කතා කරන්න වෙලාව නැහැ. නමුත් මම පැහැදිලිවම පක්ෂ විපක්ෂමේ හැමදාගේම අපි ඉල්ලීමක් කරනවා සියලු පක්ෂපාට වාද ભેද අමතක කරලා දාලා මේ රට වෙනුවෙන් අපිට දේශපාලනය කරන්න අපිට රටක් තියෙන්න ඕනේ. මේ රට වෙනුවෙන් අපි එකතු වෙලා ශක්තිමත්ව මේ දේශවිසිපාම එකතු වෙලා කටයුතු කරමු කියන ඉල්ලීම බොහොම ගෞරවයෙන් කරනවා.
බොහොම ස්තුතියි මෙලාර ගරු කෙහෙලේ රමුකැල්ල ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් වෙන් වෙලා
තියෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ විශේෂයෙන්ම අද යතුරු ආයවැයට අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන්ම මේ ආයවැය සම්බන්ධව මම මේ 27 වෙනි ආයවැයට සහභාගි වෙන්නේ. මේ 27 වෙනි ආයවැයේ දිහා බලපුවාම මට දැසි වෙනසක් පෙනෙන්නේ නැහැ. ඒ ආයවැය 27ේම සාකච්ඡා වෙච්ච, එහෙම නැත්නම් විවේචනය වෙච්ච කතා කරපු දේවල් අතරේ අද අතරේ වෙනසක් දකින්නෙම නැහැ. හැමදාම ඉදිරිපත් කරන අයවැය, ඉදිරිපත් කරන කණ්ඩායම කියනවා ලෝකෙ තියෙන හොඳම අයවැය අපි ඉදිරිපත් කරලා තියෙනවා අය කියලා. ලෝකෙ තියෙන ඉතාමත්ම අසාර්ථකම අයවැය ඉදිරිපත් කරලා කියලා විපක්ෂයෙන් හැමදාම එමැසිවිල්ල කියනවා. දැන් මේකට උදාහරණ ගණනාවක් දෙන්නට පුළුවන්. දැන් උදාහරණයට ගත්තොත් වැට්බද්ද අඩු කරපු අවස්ථාවේදී විශාල වශයෙන් චෝදනා කරා. පළවෙනි අවුරුද්ද තුළම බිලියන 650ක් අඩු වුණා. ඒකයි මේකට ප්‍රධානම හේතුව. දැන් නැවත වරක් ඒක එතෙන්න ගේනකොට මම දැක්ක අද මේ සභාවේ බොහෝ දෙනෙක් කතා කරනවා මේක බදු බර වැඩි කරලා තියෙනවා ජනතාවට මෙවැනි තත්ත්වයක් ඇති කරලා. ඉතින් එදා හොඳ දේ අද නරකයි කියන තැනකට රටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්කා මේ අවුරුදු 75ක් නිදහසෙන් පස්සේ නිදහස ලැබලා අවුරුදු 75ක් සම්පූර්ණ වෙන මේ වසරේ අපි දැක්කා අවුරුදු 75ක් තිස්සේ මේ පක්ෂ මාරු ක්‍රමය යටතට රට ගෙනාවු විනාශය කරා කතා කරා. හැබැයි ඒකේ ආර්ථික ප්‍රතිපත්ති විදින් විට ගන්නා ලද තීන්දුව තීරණ යම් මට්ටමකට බලපාන්න නැති කියන එක මගේ විශ්වාසයයි. හැබැයි ඒකට අමතරව අපිට මතක තියාගන්නට වෙනවා 1956 හර්තාලය, 1971 මේ රටේ කරපු මහා විනාශය, ඒ වගේම 1983 ජාතිවාදී ප්‍රශ්නයත් එක්ක මේ රටේ ඇති කරපු විනාශය සහ ලෝකයේ ඉදිරියේ අපි ගෙන ගිය තැන, ලෝකයේ ඉදිරියේ අපි මොන තැනකට ගෙනාවද කියන එක, ඒ වගේම තමයි අවුරුදු 30ක තිබ්බ යුද්ධය මේ රටේ මේ සියලු දේ එකට ගත්තාම මං හිතනවා අවුරුදු 75 කියන කාලයෙන් අවුරුදු 50ක් විතරම මේ රට ගැටණ වලට ගැටුම් වලට මූණ දෙන්න සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදයක් අපිට ගෙවන්න සිද්ධ උනේ. අපි ඒ තක්සේරුව එතෙන්න ගත්තොත් අපිට එහෙම නොහිටියනම් මේ රට වෙන තැනකට මේ ඒ වෙනි තත්ත්වයන් නොතිබ්බනම් මේ රට අද තියෙන පරිමාණය හිතාගන්න බැරි තැනකට අපිට යන්න තිබ්බයි කියන එකයි මගේ විශ්වාසය. ඒ කෙසේ වෙතත් අපි දැක්කා මේ අයවැයත් එක්ක මේ අයවැය මේ ඉදිරිපත් කරන අයවැය මම හිතන්නේ මගේ දැනුමේ හැටියට මේ නිදහසෙන් පස්සේ අමාරුම අසතාමත්ම පීඩනයට දැඩි පීඩනයට ලක් වෙලා ආර්ථික වශයෙන් විශාල වශයෙන් යම්කිසි අල්පාතයකට ලක් වෙච්ච මොහොතක අපි ඉදිරිපත් කරන අයවැයක් හැටියට එහෙම නැත්නම් අතුරු අයවැයක් හැටියට අපිට සලකන්නට ඕනේ. ඒතකොට මේ අයවැයේදී අපට බලාපොරොත්තු වෙන්නට බෑ මහලුකු සහන වැඩපිළිවෙළවල් ගණනාවක් ජනතා. හැබැයි එහෙම තියෙද්දිත් දෙන්නට පුළුවන් සෑම අවස්ථාවකම අපි දැක්ක සෑම ක්ෂේත්‍රයකම ධීවර ක්ෂේත්‍රයේ සිට අඩුලා අඩු ආදායම් ලාභී එවැනි සියලුම ක්ෂේත්‍රවලට යම් සහන ලබා දෙනවා වගේම ගොවි ජනතාවට විශේෂිත වූ වැඩපිළිවෙළවල් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපට අර මේ මොහොතේ අපට තියෙන පීඩනය මේ මොහොතේ අපේ අපි ගෙතියෙන මේ ඝට්ටනය එහෙම නැත්නම් මේ ගැටුම එහෙම නැත්නම් මේ ආර්ථික අවපාතය යම් මට්ටමකට හෝ සමනය කරගෙන ඉදිරියට ඉදිරියක් දකින්නට පුළුවන් වැඩපිළක් මං හිතන්නේ ඉදිරිපත් වෙලා තියෙනවායි කියන එකයි මගේ විශ්වාසය. මම දැක්ක මේ යම් යම් අවස්ථාවලදී මධ්‍යකාලීන දීර්ඝකාලීන වැඩපිළිවෙළවල් ගණනාවක් තියෙනවා. 2050 වෙනකොට අවුරුදු 100 නිදහසෙන් පසු අවුරුදු 100 අපි එනකොට දියුණු වෙච්ච රටක් හැටියට මේ රට ගෙනියන පරිමාණයට තමයි මේ සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මූලස්සන රුඩ මන්ත්‍රීතුමනි අපි මේ අයවැය දිහා බලන්නට ඕනේ වර්තමාන තත්ත්වයත් එක්ක සංසන්දනය කළ. අවුරුදු 75ක හිටපු කාලේ මේ රට විනාශයට පත් කරා, මේ රට නැති කරලා දැම්ම. මේ කියන තර්කය දිගින් දිගටම ගෙනහල්ලා ඉවරලා එක අවස්ථාවක ආවා අපි දැක්කා ගෝට ගෝ හෝම් කියාගෙන කොටසක් ඇවිල්ලා ඒ කොටසට ඉතාමත්ම ප්‍රසිද්ධයේ සහයෝගය ලබා දෙමින් කටයුතු කරපු කාලයක් තිබ්බා. අපි ගෝහෝම් ගෝට කියන වැඩපිළිවෙල යම් විදිහේ ඒ සිද්ධාන්ත ඇති වෙනකොට දැන් ගෝහෝම් රනිල් කියන සටන් පාඨයක් අද ගෙනහලා තියෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා මේ රටේ මූලික නීති යන විවස්ථාව පැත්තක දාලා කටයුතු කරන්නයි කියලාද මේ කියන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නගන්න සිද්ධ වෙනවා. අවාසනාවට මම දැක්කා මේ සභාවෙම අපේ දරුවන්ට පින් සිද්ධ වෙන්න එහෙම නැත්නම් දරුවන් වෙනුවෙන් මේ සටන දිගටම ගෙනියනවායි කියලා. මම අහන්න කැමතියි දැන් ගෝ හෝම් රනිල් කියලා ඊගාවට ගෝ හෝම් කියන්නේ කාටද කියලා. ඉතින් හරි. අපි මම ඒක පස්සේ කියන්න මෙතන කියන්න හොඳ නැති නිසා එළියට හම්බුනහම ඒක කියන්න කොහොමද ඒක කළ යුත්තේ කියලා. ඒ කියන්නේ ඒක පස්සේ කතා කරමු. නමුත් මං කියන්නේ මේකට අර්ථයක් දෙන්න කරුණාකරලා අපි කියනවා දැන් අපි ඔබතුමා නීතිඥවරයෙක් ඔබතුමා හොඳටම දන්නවා රටක මැතිවරණයක් තියලා මැතිවරණයක ප්‍රතිඵල අරගෙන අවුරුදු 5කට හෝ 7කට කාල සීමාවකට ජනතාව පත් කරනවා. ඒද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය representative democracy. How do you manage then? You chase everyone one after the other. Then where do you stand with the democratic process? Democratic process is the people's will and the people's choice of electing or a leader or a set of parliamentarians. That is an option. But that is not constitutional, but it is an option that can be exercised, right? But it all depends on as to how you, whether that you can justify, from your side you will justify, from our side we will defend that this is not the time for an election. So the tussle is in between a democratic way, not in the way that some of the people who advocate that kind of violence, they say, api aadare aragale kiyala thamai patan gatte. Aadare aragale avihinsavade. Avihinsavade gal katayakwat athe nehai kiyala. හැබැයි ලක්ෂයක් ඇවිල්ලා ගේට්ටුවක් අඩාගෙන ඇතුළට ගිහිල්ලා එතනයි හානිය කරනකොට ඒක අවිහිංසාවාදයද කියන එක ඉට් ඉස් අගේන ඩිබේටබල් තින්ග්. අවිහිංසාවාදයට තුවක්කු වයින්ෙත් උනේ නැහැ. Right? So ඒ නිසා බොහොම පැහැදිලිවම කියන්නට ඕනේ මේ තියෙන තත්වයන් අපි සියලු දෙනාම එක්කාසු වෙලා වටමේ ඉතා අපි කියනවා ඉතා අර්ථවත් සාකච්ඡාවක් මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳිය යුතුයි කියන එකයි මගේ අදහස. එහෙම නැතුව මේ රට ගෙනියන්නේ කොහාටද කියන එක එහෙම නැත්නම් මේ රට වැටෙන තැනට අපි සියලු දෙනාම 1948 ඉඳන් මෙතන කරගම් වග කියන්නට ඕනේ. මොකද හේතුව මම අර කීවා වගේ 56 අරගලය 76 අරගලය අරගලය වෙනම පරිමාණයක් වලින් තිබ්බේ. 83 ජූලි කලබලය එවැනි වැඩපිළිවෙළවල් දිගින් දිගටම මේ රටේ මහා අවාසනාවන්ත තැනකට ගෙනහිලා දෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ඉදිරියට යනවා නම් මේ රට ආයේ ඉදිරියට ගෙනියන්න විදිහක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම එක්ක
විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ ප්‍රශ්නය විසඳන්නට කටයුතු කරන්න ඕනේ කියලා ඉල්ලමින් කාලය ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් නතර වෙනවා. බොහොම ස්තුතියි.
ඔබතුමාට කාලේ විනාඩි දෙකක් තියෙනවා කියලා කිව්ව කම නැහැ. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. Next, Honorable Gajendra Kumar Ponnambalam, you have 17 minutes.
Can I take his 2 minutes? Honorable Presiding Member, I thank you for not cutting too much of my time from the 18 minutes, it's now 17. firstly, I would like to... state that this interim budget is being debated under trying circumstances is accepted even by us. that the government has to take tough decisions if this country is to somehow come out of this crisis is also something that we fully recognize. In that respect, the government managing to come to some sort of understanding, albeit conditional on certain performances that must happen from the government side with the IMF, is, I think, an important milestone. However, Honorable Presiding Member, if you look at the statement that was issued by the representatives of the IMF soon after the conclusion of the negotiations with the government, one of the things that they flag, which I think is extremely important, is the fact that to reduce the impact of the current crisis on the poor and the vulnerable, social spending must be raised and by improving the coverage and targeting of social safety net programs. Now, what that clearly shows is that in these negotiations, one issue that has been of great concern, I presume both to the government also, as much as the IMF, is with regards to what is going to happen to the very vulnerable. Because of the reforms that must naturally occur if the country is to come out of the crisis, the worry is that if the vulnerable and the poor are not in some way buffeted or protected, then they will suffer far, far worse than what has already occurred. Now, in that respect, Honorable Presiding Member, I would like to focus on the Northeast because I don't think anyone in this House will contest the fact that the Northeast is probably one of the poorest and most vulnerable sections of the country, if not the most vulnerable area. The pauperization of the people of the Northeast did not start with this crisis. The pauperization of the people of the Northeast happened much earlier and has been that way for a considerable number of decades. And that as a result has been the reason why there is also an ethnic conflict that we speak of. So, under those circumstances, for the Northeast, people in the Northeast to be in some way protected, and if their economy is to grow, I ask you, Honorable Presiding Member, and I ask the members opposite, whether that can in fact happen when you have a strangulating presence, a suffocating presence, an oppressive presence, an occupational presence of the military. Of the military. Where you have the military presence in the north to a ratio of 14:1. For every 14 civilians, you have a military personnel. Out of the 20-odd divisions of the Sri Lanka's army, you have 16 based in the northeast. I mean, can you just imagine the sort of occupational presence that creates? And I ask you, Honorable Presiding Member, with all honesty, I mean, this is a military that the people of the Northeast accused of heinous crimes. They already feel extremely vulnerable because the people who they know committed those crimes already live amongst them. So quite apart from that oppression and quite apart from that severe trauma, you have now the economic crisis which has heaped trauma beyond speakable limits on them. And if not for the diaspora and their relatives abroad, those people would have died of starvation long, long time ago, long before even this crisis commenced. And now they have to put up with the crisis. So the question then, Honorable Presiding Member, is whether this government, and the onus is on the government more than even the IMF, whether this government has in any way, even under these most trying circumstances, recognized the vulnerability of the people of the Northeast. I mean, you have a situation where you have 90,000, at least 90,000 war widows in the Northeast. War widows. Can you imagine the impact that will have on the economy of the people of the Northeast? But very unfortunately, Honorable Presiding Member, from the statement that the IMF has issued, there does not seem to have been any discussion with regards to restructuring the military. Today, the military is so huge in its structure that in your last budget for defense you allocated something like 19% in total for military as well as non-military needs of the defense establishment. It almost came up to 19%. For education and health together, you didn't exceed 10%. This time, I think, in the interim budget, you have increased for education and health slightly, minimal, but you have also increased military. Now, I ask you, when the rupee has devalued to such limits, you are going to end up allocating even more at the next budget for defense. Otherwise, you can't sustain your military. You just can't sustain the hardware. So even in this crisis, when there is no war, when Sri Lanka does not have any enemies, if it has any enemies, it is people, members of this house, because it is they who have destroyed the country. It is they, through their decisions of the last several decades, have ensured that the people's economy has been destroyed. Nobody else did it. And yet you choose to maintain this most oppressive military, Honorable Presiding Member. I ask you again, how can the economy of a people expand under this suffocating occupational presence? It just can't. It just can't. So under those circumstances, it is our view that if we are to in some way cooperate with the government, then the government must start looking at restructuring to a point where it is fair on everybody. And most importantly, that it is fair on the most vulnerable and the poor. And if you don't do that, then the question is whether your policies are for the few and not for the many. Because that is certainly how it seems. And our view, Honorable Presiding Member, on that is that this budget, this interim budget, fails. It fails miserably, and it fails because this government, particularly the president, needs the military. It does not have public support. On the contrary, the public want this government to go home. The public want another mandate. They want another election. And if you don't want to face the people, and if you don't want to respect democracy and the democratic wish of the people, then you need that military. You need to oppress the people. And it is through that oppression that you can sustain yourself. So it is our view that this budget and the government's policies in general at no point will look at the concerns of the people of the Northeast, because for them, they require the military if they are to in some way survive politically. And if they are to survive politically, they need the military to stifle democracy in the South, because that is the only way they can sustain their rule. And in that sense, again, it is the Northeast that is going to be the target, repeatedly. So that is the view that we have with regards to this interim budget. Most unfortunately, we expected a very strong leadership coming from the chief opposition party, in particular the Honorable Leader of the Opposition. I think he has been taking a principled stand on most things. But I must tell you, Honorable Presiding Member, I was astonished, I was shocked. I was shocked at a statement he made when he spoke on this interim budget, where he stated that he condemns the oppression using the military against the protesters. He condemns the arrests that have been taking place as being undemocratic. All of that he said. But the justification was something that is so shocking. What he said was that at this rate of the government using the military to oppress the protesters and arrest them, using the PTA and whatnot, the opposition will not be able to support the government in Geneva. Who is in Geneva? Who goes to Geneva every day? Who wants to raise the voice in Geneva? It is the Tamils. Because of the injustice that was committed, because of the genocide that was committed, because of the war crimes that was committed, it is we who go to Geneva. It is we who ask the international community, at least you put our issue on the agenda. and the leader of the opposition says that he might not be able to support the government in Geneva because the very same military is also opposing the protesters today, that is the Sinhalese. So it is, if the Sinhalese are being oppressed, then of course we will have to stand in principle, but if the only the Tamils are oppressed, then we will stay with you, we will back you, and we'll support you in Geneva. I was astonished because I expected much, much more from the leader of the opposition. It almost sounds like he's a member of the government. That is the logic of the government. That can't be the logic of Mr. Sajith Premadasa, nor can it be the logic of a party that broke away from the president and claims that they are different in principle. But sadly, sadly, that is a slip that speaks the truth. And that is why I say the Tamil people cannot expect anything from this house. Not only this house, even if this house is dissolved and there is an election, unless the people decide on policy, unless the people decide that enough, when we talk of a system change, we mean a total change from the break of the racist policies that has been followed for the last 75 years. Unless the people take up that position, no one who gets elected to this house is going to make that change, Honorable Presiding Member. And it is for that reason that the only hope that we have is that at some point the people protesting will take up the Tamil issue. They haven't done it so far. Tokenism will not do. Tokenism will not do to bring this country together. It has to go far beyond. And if at this crisis we don't begin to transform genuinely and deeply, then we are not going to get out of this crisis. You are going to continue to spend many, many times more on defense.
Honourable Member, you have 2 more minutes.
You are going to spend many, many more times on defense. That is only going to increase. And that's a guzzler of money. It just burns money. It just burns money. It is not going to produce anything towards your economy. Why? Because you will keep making permanent enemies from within. From within. So it is that spirit of hope, not of the members of this house, but of the ordinary people who we hope will understand and open their eyes and see that the change must come right across, not only in the south. It must come for all of us. And if it comes for all of us, it means that you must recognize who the Tamils are. You must recognize who the Muslims are. You must recognize for all of us coming together to be the Sri Lanka that we would like to call our home. Thank you.
Thank you, Honourable Member. Me langata garu gamini velabeda mathuma.
Maise
penade atak kalayak thiyena.
Valebuda. Vinadi kiyeda mulasana man thiyunu.
අපතවට විනාඩි 8ක කාලයක් තියෙනවා
මගේ මේ තිස්ස විතරණ ගරු මන්ත්‍රීතුමා මේ වෙලාව වෙනුත් මං හිතන්නේ විනාඩි 4ක් මට එකතු වීමට නියමිතයි ස්තුති කාලය ලබා දීම සම්බන්ධයෙන් අපි 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය ලේඛනයේ විවාදය කරන අවස්ථාව මේ අයවැය ලේඛනයේ හරහා නැත්තම් මේ සංශෝධිත අතුරු අයවැය මගින් බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ ආර්ථිකයේ මුහුණ දීලා තිබෙන කරුණු විග්‍රහාත්මක සමාලෝචනයකට භාජනය කළා මේ ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ආදායම් උත්පාදන කරගන්න විදිය සහ එය කළමනාකරණය කරගන්න විදිය අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්න ආකාරය ඒවගේම ජාත්‍යන්තර ණය කළමනාකරණය කරගන්න ආකාරය සහ රටේ පීඩාවට පත්වෙලා තිබෙන ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතාටික සපයන්ඩ පදනමක් සැපීම තමයි අභිනවයෙන් පත් වූ ජනාධිපති තුමාගේ මේ අයවැය අභිප්‍රාය වෙලා තිබෙන්නේ. අපි මේ පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුද්දියට ආවට පස්සේ 2020 ඉඳලා මේ වෙනකං මම හිතන්නේ අයවැයලේකන ගණනාවක් රාජාසනා කතා ගණනාවක් ඒ වගේම ආදායන් එකතු කිරීම ආදායන් කපාහැරීම නවබදු පැනවීම පිළිබඳ අනපනත් රාසියක් විග්‍රහයට භාජනය කළා. නමුත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්න කැමතියි මේ රටේ සමස්ත ආදායමෙන් 95%ක් උත්පාදනය කරලා දෙන්නේ දේශීය ආදායන් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව මේ ඉදිරිපත් කරපු කිසිම ලේඛනයකින් යෝජනාවකින් අයවැයකින් මේ දෙපාර්තමේන්තුවල තියෙන ගැටලු निराකරණය කළා නිවැරදි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා මේ රටේ ඉන්න බදු ගෙවන්න ඕනි මට්ටමේ ඉන්න ජනතාවගෙන් අය කරගන්න ඕනි නිවැරදි බද්ද අය කරගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙලා නැහැ. මෙතුමා මීට කලින් ඉදිරිපත් කරපු බදු සංශෝධන මගින් ඉදිරිපත් කළා මාස 6ක් තුළදී රුපියල් බිලියන 125ක ආදායමක් අත්පත් කරගැනීමේ බදු යෝජනා ටිකක්. ඊළඟට මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා 12% තිබිච්ච වැට් බද්ද 15%ට ගෙනියන්න සහ ආදායම් බදු සහ උපයනුවිට ගෙවීම් බදු පිළිබඳව යම් යම් සංශෝධන. මම කියන්න ඕනි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකම් අපි දැන් මාස 8ක් මේ වර්ෂයේ ගෙවලා ඉවරයි. මේ මාස 8 තුළදී ලබා ගන්න ඕනි ආදායම් ඉලක්ක වලින් තාම 180ක ආදායම් ඉලක්කයක් ලබාගෙන නැහැ. එහෙම තත්ත්වයක් තුළ කොහොමද අපි මේ ඉතිරි ආදායම් ඉලක්ක ලබා ගන්න කියන එක ඉතා විශාල අභියෝගයක්. මේ සභාව සම්බන්ධයෙන් පවතින විතරක් නෙමෙයි මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් පවතින. එහෙම ආදායම් ඉලක්ක ලබා ගන්න බැරි නම් මේ අයවැයේ කියලා තියෙන අන්ත අසීරුතාවයට පත් වෙලා තියෙන දුප්පත් ජනතාවට ඕනිකන්න යටිතල පහසුකම් ටික සපයන්නේ ගොවියන්ට පොහොර ටික ලබා දෙන්නේ ඊළඟට සුබ සාධන කටයුතු කරන්නේ ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ සර්වාන්ත ශාස්ත්‍රයේ කර්මාන්ත කරුවන් ආයෝජකයන් නිෂ්පාදකයන් වෙලෙන්දම් මුහුණ දීලා තියෙන ප්‍රශ්න निराකරණය කිරීම සඳහා ඕනිකන්න මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් බවට පත් වෙන එක අතිශය ස්ථීර වශයෙන්ම තහවුරු වෙන ප්‍රශ්නයක් තියාගෙන තමයි මේ අයවැය යෝජනා අපිට අද වාද කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති මේ විදියට ගිහිල්ලා මේ අයවැය යෝජනා ළඟා කර ගැනීමේ හැකියාවක් වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් ගත්තත් ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තත් අපි සහ මේ රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අපිට එකඟ වෙන්න බැරි වුණත් මේ රටේ තිබෙන ප්‍රශ්න ටික විසඳන්න අග්‍ර අති ප්‍රබල දරිද්‍රතාවයට පත් වෙලා තියෙන ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න ගෙනල්ලා තියෙන යෝජනාවලට අපි සහාය දක්වනවා විපක්ෂයේ ඉඳගෙන වුණත්. ඒ අනුව මම මේ සභාවට යෝජනා කරනවා ගරු මුදල් ඇමතිතුමාට ජනාධිපතිතුමාට යෝජනා කරනවා ඉතා කඩිනමින් මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීම හරහා ඔබතුමාගේ ඍජු අධීක්ෂණය හරහා මේ පාර්ලිමේන්තුවට වග කියන මුදල් කාරක සභාව හා සමාන බලතල තියෙන කමිටුවක් පත් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වෙන විදිහට මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආදායම් උත්පාදනය කරන ආයතන ප්‍රශස්ත මට්ටමට ගෙනල්ලා මේ ආයතන වලින් උත්පාදනය කරන්න ඕනි නිවැරදි ආදායම එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න එහෙම යමක් එහෙම ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව මේ අයවැයදී ඉලක්ක ළඟා කරගන්න බැරි වෙනවා. ඒ එහෙම ළඟා කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ සමෘද්ධිය සහ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වෙච්ච ජනතාවට ලබා දෙන්න ඕනි සාන එකක්වත් ලබා දෙන්න තමුන්නාන්සේලාට හැකියාවක් නොලැබෙන්න පුළුවන් මේ ආදායම රැස් කරගන්න බැරි වුණොත්. මේක තමයි යථාර්ථය. මම මීට කලින් අවස්ථා ගණනාවකදී පැහැදිලි කළා වගේම තව එක කාරණාවක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ලංකාවට අද මුහුණ දීලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට ඕනි කරන ආනයන තෙල් ටික ගෑස් ටික ගල්ලංගුරු ටික පෝර ටික බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන ඩොලර් ප්‍රමාණය හිඟවීම. අදටත් 2017 විදේශ විනිමය පනතට ගෙනාපු සංශෝධන හරහා විදේශ විනිමය උපයන විදේශ විනිමය ප්‍රමාණය මුළුමනින්ම රටට ගෙන ඒම සඳහා නීති සම්පාදනය නොකිරීම එහෙම නැත්නම් තිබිච්චි පනත තිබිච්චි විධිවිධාන ඉවත් කිරීම නිසා වගකීමෙන් කියන්නේ මහබැංකුව අධිපතිතුමා මේක පිළිගන්නවා. පෙරේද එතුමත් එක්ක තිබිච්චි සාකච්ඡාවේදී එතුමා එකඟ වුණා. විදේශ විනිමය පනතර ඕනි කරන සංශෝධන ටික නොගෙනීමේ ප්‍රතිඵලයක් විදියට මාසයකට අපේ රාජ්‍යයට අහිමි වෙනවා ඩොලර් මිලියන 300යි 400යි අතර ප්‍රමාණයක්. මම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මම දන්නවා මාසයකට රුපියල් ඩොලර් මිලියන 150ක 200ක අපනයනය කරන මැනික් ශාස්ත්‍රයේ විතරක් කියන්න කනගාටු වීම උලාසන ආරුර මන්ත්‍රීතුමනි. ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන්න සභාවේ රැඳී සිටිනවා මේ ආර්ථිකය පිළිබඳ හුඟක් කතා කරන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, තව ඇමතිවරු ගණනාවක්. මම මේක ඉල්ලා සිටිනවා තමුන්නාසලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න. ඩොලර් මිලියන 200ක අපනයනය කරනකොට ඩොලර් මිලියන 20ක්වත් මාසෙකට එන්නේ නැහැ. මොකක්ද තියෙන ගණදෙනුව තමුන්නාන්සලාට මේ ඩොලර් වංචා කරන කණ්ඩායමත් එක්ක? තමුන්නාන්සලාට මේ ආර්ථිකය හදන්න ඇත්ත වශයෙන්ම උවමනාවක් තියෙනවනම් මේ විදේශ විනිමය ප්‍රමාණය රටට ගේන්න ඕනි කරන නීති ටික ඇයි ගේන්නේ නැත්තේ? එහෙමනම් තමුන්නාන්සලා මේ සුපුරුදු පරිදි ක්‍රීඩාවද්ද කරන්නේ? අපිට බොරුද කියන්නේ? මේ සභාව රවටනවද? මහ බැංකු අධිපතිතුමා කියනවා මේ පනත සංශෝධනය කරන්නේ නැතුව මේ ඩොලර් ටික රටට ගේන්න බෑ කියලා. කැබිනට් මණ්ඩලයේ අමාත්‍යතුමාලගෙන් අහපුවන් ඒකට උත්තරයක් නැහැ. ජනාධිපතිතුමා කියනවා මේක ගැන සලකා බලන්න ඕනි කියලා. අපි තමුන්නාන්සේලාට කියනවා මේ රටේ ජනතාවට කියනවා තමුන් මේ රටේ ජනතාවට අයිති මේ රටේ සම්පත් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන මේ දා වේල කන්න නැතුව ඉන්න ජනතාවගේ අනාගත පරම්පරාවේ සම්පත් උපයෝජනය කරලා කරුණු ලබන නිෂ්පාදන පිටරට යවලා ඒවයින් ගෙන්න ගන්න ඕනි කන්න ඩොලර් ප්‍රමාණය රටට ගේන්න දෙන්නේ නැතුව සංගවා ගත්තාම එය ආරක්ෂා කරන විදේශ විනිමය පනතක් අපිට තියෙන්නේ. මේ ආණ්ඩුව එක සංශෝධනය කරන්නේ නැත්තේ ඇයි? මේක කරුණාකර සංශෝධනය කරන්න, මේක කෝප් එකේ කතා කරන්න, මේක කැබිනට් එකේ කතා කරන්න, මේක මුදල් අමාත්‍යාංශේ කතා කරන්න, මේක ජනමාධ්‍යෙන් එළියට ගන්න. අපිට කිසිම ඩොලර් රිංගයක් නැහැ මේ පනත සංශෝධනය කළා මේ ඩොලර් ටික ගේන්න පුළුවන් නම්. ඇයි තමුන්නාන්සේලා මම අහන ප්‍රශ්නේ ඒක. මේක අපි හැමදාම කතා කරනවා. ඇයි මේ පනත සංශෝධනය කළා මේ වංචනික ආකාරයේ මාසයකට වංචා කරන ඩොලර් මිලියන 300 400 ගේන්න වැඩපිළිවෙලක් හදන්නේ නැත්තේ? ඒ කියන්නේ තමුන්නාන්සේලා මේ අපිට සෙප්පට විඥා පෙන්නනවාද? මේක අවංකව නෙවෙයිද මේ රජේ කරගෙන යන්න හදන්නේ කියන ප්‍රශ්නේ මම තමුන්නාන්සේලාගෙන් අහනවා. මේක අහන්න නැතුව බෑ මහත්තුරුනි.
මොකද
මේ තමුන්නාසලා කක්කුඩු වෙනගෙන කතා කරනවා. හැබැයි ලියද්දේ වක්කඩේ කරලා ඕසේ අර ඔක්කොම කඩාගෙන ඒක දිහා නොඇසූ කනින් නොබැලූ කනින් නොදුටු ඇසින් ඉන්නවා. මේක තමයි ප්‍රශ්නේ. රටේ ඉන්න මූල්‍ය විශේෂඥයෝ ඔක්කොම පෙන්නලා දෙනවා මේ ඩොලර් ප්‍රමාණය ගේන්නේ නැත්තේ ඇයි කියන එක. මම විශේෂයෙන් අවධානය කරනවා කරුණාකරලා මේ පිළිබඳ අවධානය යොමු කළා. මේ ඩොලර් ටික ගේන වැඩපිළිවෙල අද ඩොලර් වංචාවක් කළොත් මහ බැංකුවට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. මුදල් අමාත්‍යාංශයට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. රේගු දෙපාර්තමේන්තුවට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. දේශීය ආදන් දෙපාර්තමේන්තුවට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. ලංකාවේ කිසිම නීතියකට ඩොලර් ගෙන එහෙම ගෙන යාම පිළිබඳව වංචා කරන අය පිළිබඳව කතා කරන්න අද මේ රටේ නීතියක් නැහැ. හැබැයි අපි නියෝජනය කරන්නේ කවුද? අපි නියෝජනය කරන්නේ ව්‍යවස්ථාදායක.
ව්‍යවස්ථාදායකය
තමයි විදේශ විනිමය පිළිබඳව ලංකාවේ අර මුදල් පිළිබඳව අවසාන වගකීම දරන ආයතනය. මොන බොරුවක්ද මේ කරන්නේ? ඇයි අපිව රවටන්නේ කියලා මං අහනවා.
බෞද්ධ
මන්ත්‍රීතුමනි, ඒ නිසා කරුණා කරලා ඉතා කඩිනමින් අපි අවධානය කරන මේ විදේශ විනිමය පනතට වහ වහම සංශෝධන ගේන්න. එහෙම ගෙනාවොත් අපේ විදේශ විනිමය ගැටලුවට
සෑහෙන ප්‍රමාණයක්
ගෙන්න පුළුවන්.
කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා. කාලය අපිට කළමනාකරණය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
ඒ වගේම අර ආයතන තුනේ කළමනාකරණය තීව්‍ර කරන්න, වැරදි නිවැරදි කරන්න රුපියල් බිලියන 700ක 800ක අතිරේක බද්දක් ගෙවන්න ඕනි මිනිසුන්ට බදු ෆයිල් එකක් නැතුව රටේ වැංජෙනවා. ඇයි මේ බද්ද ගන්න කටයුතු කරන්නේ නැත්තේ? මේක අපිට අරන් දෙන්න පුළුවන්. කරුණාකරලා ඒ සඳහා වැඩ පිළිවෙලක් හදන්න කියලා ඉල්ලා සිටින්මින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්තයිනි. මන්නේ දෙන අබුවමත්ම ස්තුතියි.
ස්තුතියි. Next honorable Adekkalanadan, you have 8 minutes.
නන්රි තලමිදාංග මුරුපනර අවர்களே, முதல்ல என்னுடைய இருப்பு எங்கே இருக்கிறது என்று தெரியாமல் இருக்கிறது. அடிக்கடி மாற்றப்படுகின்ற நிலை காணப்படுகிறது. இந்த இடைக்கால வரவு செலவு திட்டத்திலே எங்களுக்கு கண் முன்னாலே நிற்பது இந்த இராணுவத்தினுடைய நிதி ஒதுக்கீடு. இந்த நாட்டிலே பொருளாதாரம் மிக மோசமான பின்னடைவை கண்டிருக்கின்ற சூழலில் அதை தூக்கி நிறுத்த வேண்டுமாக இருந்தால் இனப்பிரச்சினை தீர்வு கொண்டு வருவதோடு இந்த ராணுவத்தினுடைய செயல்பாடுகளுக்கான நிதியை குறைப்பதுதான் இந்த நாட்டிலே பொருளாதாரத்தை மேற்கொள்ள முடியும். இன்றைக்கு பார்த்தோமாக இருந்தால் இந்த அரசாங்கம் கூடுதலாக இந்த நாட்டை மேம்படுத்துவதற்கான முயற்சிகளை மேற்கொள்கின்ற அதே நேரத்திலே எங்களுடைய வடக்கு கிழக்கிலே மலையகத்திலே தமிழ் பேசும் மக்களுடைய எதிர்காலத்தை நாசமாக போகின்ற நிலையை கையாளுகின்ற ஒரு சூழலை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. அது எப்படி என்றால் எங்களுடைய நிலங்களை அபகரிக்கின்ற திணைக்களங்களை வைத்துக் கொண்டு எங்களுடைய மக்களுடைய உறுதி காணியை பறித்தெடுக்கின்ற அந்த சட்டங்களை வைத்துக் கொண்டு மகாவலி என்று சொல்லுகின்ற அந்த மகாவலி திட்டத்தின் ஊடாக எங்களுடைய மக்களுடைய காணிகளை பறிக்கின்ற ஒரு சூழல், இப்படி பல வழிகளிலே இன்றைக்கு ராணுவத்தினுடைய நிதி ஒதுக்கீடு கூடுதலாக இருக்கின்ற அதே சூழலிலே வடக்கு கிழக்கிலே கூடுதலான எங்களுடைய மக்களை விட எண்ணிக்கையிலே கூடுதலான ராணுவம் அங்கே இருப்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அது மட்டுமல்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைக்கு வடக்கு கிழக்கிலே தமிழ் பேசும் மக்களுடைய காணிகளின் வீதாசாரத்தை பார்த்தீர்கள் என்றால் ராணுவத்தினுடைய காணிகள்தான் கூடுதலாக அந்த ராணுவம் அந்த காணிகளை கூடுதலாக வைத்திருப்பதை அறியக்கூடியதாக இருக்கும். ஆகவே எங்களுடைய வடக்கு கிழக்கிலே மலையகத்திலே எங்களுடைய மக்களுடைய வாழ்க்கை என்பது திட்டமிட்டு அளிக்கின்ற செயலை செய்கின்ற அதே நேரத்திலே இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்று அரசாங்கம் கங்கணம் கட்டி கொண்டு இருப்பது இந்த நாட்டிலே எந்த காலத்திலும் ஒரு நல்ல எழுச்சி மிக்க ஒரு சுபிட்சமான நாட்டை நாங்கள் காண முடியாது என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். உதாரணத்துக்கு முள்ளி குளத்தை எடுத்து பாருங்கள். எங்களுடைய ஆண்டகை ராயப்ப ஜோசப் அவர்கள் இன்றைக்கு துரத்தி அனுப்பப்பட்ட முன்னாள் ஜனாதிபதி கோட்டபாய ராஜபக்ச அவர்களோடு பேசி அந்த முள்ளிக்குள மக்களுக்கு அந்த காணியை அந்த கிராமத்தை விடுவதாக சொல்லியிருந்தார். ஆனால் இன்றைக்கும் கடற்படை அங்கு விவசாய காணிகளை அபகரித்திருக்கிறது, அவர்கள் கடத்தொழில் செய்வதற்கான உரிமை மறுக்கப்பட்டிருக்கிறது, அவர்கள் பள்ளிக்கூடத்திற்கும் அந்த கோயிலை பயன்படுத்துவதற்கான சந்தர்ப்பங்கள் குறைவான சூழலில் இருக்கிறது. இது பழம்பெரும் கிராமமாக இருக்கின்ற அந்த சூழலை நாங்கள் பார்க்க வேண்டும். ஆகவே இன்றைக்கு வடக்கு கிழக்கிலே ராணுவத்தினுடைய முப்படைகளினுடைய திட்டமாக என்னென்று சொல்லி சொன்னால் முல்லைத்தீவிலே அண்மையிலே காணியை நேவி அந்த காணியை அபகரித்ததற்கான திட்டத்தை மேற்கொள்கின்ற போது எங்களுடைய நாடாளுமன்ற உறுப்பினர்களும் வினோ உட்பட அங்கு சென்று அந்த மக்களோடு போராட்டம் நடத்தி அதை நிறுத்தியிருக்கிறோம். அவை இந்த நாட்டை டெவலப் பண்ண, அதாவது முன்னேற்றகரமாக கொண்டு வருகின்ற ஒரு நிலையை நீங்கள் எண்ணுகின்ற போது எங்களுடைய மக்களுடைய போராட்டங்கள், எங்களுடைய மக்களுடைய அந்த எழுச்சியான அந்த போராட்டங்களை மழுங்கடிக்கின்ற வகையில், உதாரணத்திற்கு எங்களுடைய மனித உரிமை மீறல்கள், இந்த போரிலே எங்களுடைய மக்கள் துன்பப்படுகின்ற அந்த நிலையிலே இன்றைக்கு புலம்பெயர்ந்த தமிழர்களுடைய அந்த முயற்சியால் தான் ஐநா சபையிலே இன்றைக்கும் எங்களுடைய நிலைப்பாடு, எங்களுடைய அந்த அந்த எங்களுடைய தமிழ் மக்களுடைய தமிழ் பேசும் மக்களுடைய அந்த அந்த அளிக்கப்பட்ட நிலை சம்பந்தமாக நிலை கொண்டு இருப்பதாக இருந்தால் அது எங்களுடைய புலம்பெயர்ந்த உறவுகளினுடைய செயல்பாடாக இருக்கணும். இன்றைக்கு காணாமல் போன்றவர்கள் பல வருடங்களாக போராடுகின்ற அந்த புனித போர் தான் இன்றைக்கு எங்களுடைய மக்களுடைய அந்த அழிக்க நினைத்த அந்த எங்களுடைய மக்களை இனரீதியாக ஒழிக்க நினைத்த நிலைமைகள் இன்றைக்கும் உயிரோடு இருக்கிறது என்றால் அந்த புனித போராட்டத்தின் அடிப்படையாகத்தான் அந்த உயிரோடு இருக்கின்ற சூழல் இருக்கிறது. ஆகவே இந்த நிலையிலே மக்களுடைய போராட்டங்கள் இன்றைக்கு பயங்கரவாத தடை சட்டத்திலே கைதுகளை மேற்கொள்கின்ற வகையிலே புனர்வாழ்வு அளிக்கப்பட்ட எங்களுடைய விடுதலை புலிகள் போராளிகள் மீண்டும் பயமுறுத்துகின்ற அச்சுறுத்துகின்ற ஒவ்வொரு நாளும் அந்த குடும்பங்களில் குடும்ப தலைவிகள் இங்கே சிறையிலே இருக்கின்ற அந்த குடும்ப தலைவன் அவன் சிறையிலே வாடுகின்றான். ஆனால் இங்கே புலனாய்வு துறை அந்த அப்பாவி குழந்தைகளையும் மனைவியையும் மிரட்டுகின்ற அச்சுறுத்துகின்ற செயல்பாட்டை இன்றைக்கும் செய்து கொண்டிருக்கிறார். இது ஏன் என்று நான் கேட்கின்றேன். இப்படி செய்கின்ற போது இந்த பொருளாதாரம் மேம்படுத்துவதற்கான வாய்ப்புகள் எப்படி வரும்? வர முடியாது. ஜனாதிபதி அவர்கள் இந்த புலம்பெயர்ந்த நாடுகளுடைய பட்டியலை ஒரு குறிப்பிட்ட பெயர்கள் பட்டியலை விலக்கி இருக்கிறார். அதை நாங்கள் வரவேற்றாலும் கூட ஒட்டு மொத்தமாக அந்த நிலையை அவர்கள் கொள்ள வேண்டும், ஒட்டுமொத்தமான அந்த தடையை எடுக்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். ஆனால் அதே நேரத்திலே அவர்கள் வந்து பொருளாதாரத்தை மேற்கொள்கின்ற போது அவர்களுடைய பாதுகாப்பு அவர்களுக்கு இந்த இப்பொழுது எங்களுடைய தமிழ் பேசும் மக்கள் மலையகம் வடக்கு கிழக்கிலே வாழுகின்ற தமிழ் பேசும் மக்களுடைய நிலைமை போன்று பொருளாதாரத்தை மேற்படுகின்ற எங்களுடைய புலம்பெயர்ந்த உறவுகள் வந்து செயற்படுகின்ற போது அதை மழுங்கடிக்கின்ற அந்த நிலை இருக்கக்கூடாது. அவர்களுக்கு உத்தரவாதம் வழங்கப்பட வேண்டும். அந்த வகையிலேதான் இந்த நாடை முன்னேற்ற வேண்டுமாக இருந்தால் முதலாவது இன ரீதியான பிரச்சினை தீர்க்கப்படுவதற்கான முஸ்லீப்பை காண வேண்டும். இரண்டாவது ராணுவத்தினுடைய ராணுவம் இப்பொழுதும் கூடுதலான நிலங்களை அபகரிக்கின்ற அந்த நிலை மாற்றப்பட வேண்டும். அப்படியான ஒரு சூழலை வருகின்ற போதுதான் இந்த நாட்டிலே ஒரு சுமிச்சமான பொருளாதார ரீதியான செயல்பாட்டையும் இனங்கள் சந்தோஷமாக வாழுகின்ற வழிமுறையையும் கையாள முடியும். ஆகவே இந்த 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 சிங்கள எங்களுடைய சிங்கள இளைஞர்களுடைய போராட்டம் இன்றைக்கு மேலோங்கி இருக்கின்றபடியால் தான் இன்றைக்கு இந்த அளவிற்கு இந்த நாட்டினுடைய மாற்றங்கள் நிகழ்ந்திருக்கிறது என்பதை இங்கு நான் குறிப்பிட
விரும்புகின்றேன்.
ஆகவே 8 minutes ஆகவே இந்த இந்த விடயத்தில் கவனத்தில் ஜனாதிபதி அவர்கள் எடுத்துக்கொள்ள வேண்டும். ஆகவே ராணுவ இந்த நிலம் சம்பந்தமாக அவருடைய அக்ராசன உரையிலே மிக தெளிவாக சொல்லியிருக்கிறார்கள். இந்த நிலம் சம்பந்தமாக தமிழ் மக்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கு அந்த நிலம் சார்ந்த விடயங்களை கையாளுகின்ற ஒரு விடயத்தை தான் செய்வேன் என்று உறுதிமொழி அளித்திருக்கிறார்கள். அந்த வகையிலே அதை உடனடியாக அவர் நடைமுறைப்படுத்த வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதைவிட சில இந்த இடைக்கால அறிக்கையிலே சில நல்ல விடயங்களும் இதில் இருக்கிறது. அதாவது சமுத்தி பயனாளிகள் அதை பயன்படக்கூடியவர்கள் இன்றைக்கு பட்டியலே சேர்க்கப்படாத ஒரு சூழல் இருக்கிறது. ஆகவே அந்த பட்டியலே அவர்களையும் இணைத்துக் கொள்ள வேண்டும் என்ற ஒரு வன்மை முன்வைக்க விரும்புகின்றேன். ஆகவே இந்த கற்பிணி உலக உணவு திட்டத்திலே பெறுகின்ற வாய்ப்புகளை அந்த சமுத்தியிலே இன்றைக்கு விடுபட்டவர்களையும் சேர்த்துக் கொள்ள வேண்டும் என்று நான் கோரிக்கையை முன்வைக்கின்றேன். அது மட்டுமல்ல, எங்களுடைய வடக்கு கிழக்கிலே மீனவர்கள் விவசாயிகள் இன்றைக்கு அறுவடை செய்கின்ற விவசாயம் செய்கின்ற அந்த மீனவர்கள் விவசாயிகளும் மீனவர்களும் இந்த எரிபொருளிலே மிகவும் மோசமாக தண்டிக்கப்படுகிறார்கள். அவர்களே அரசாங்கம் கவனத்திலே எடுக்க வேண்டும். ஏற்கனவே கோட்டபாய ராஜபக்த அவர்கள் விவசாயிகளுடைய வயிற்றிலே அடித்தபடியால் தான் இன்றைக்கு நாடு இந்த அளவிற்கு சென்றிருக்கிறது என்பதை சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஆகவே விவசாயிகளும் மீன்பிடி எங்களுடைய மீனவர்களுடைய வயிற்றிலே அடிக்கின்ற செயல்பாடுகள் ஒவ்வொன்றும் எங்களுடைய நாட்டை பின்னுக்கு கொண்டு வருகின்ற வாய்ப்பை உருவாக்கும் என்று சொல்லிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ கரு முகமது முசாயமே மந்திரித்துவான்
මුලාසනාවුඩ මන්ත්‍රීතුමනි, මම සතුටට පත් වෙනවා මේ අතුරු අයවැයේදී විවාදයේදී කතාවට එක්වීමට අවස්ථාව ලැබීම ගැන. ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රම් ලින්කන් මහතා වරක මෙහෙම කියලා තිනවා, මම දැඩි ලෙස රටවැසියන්ව විශ්වාස කරන්නෙමි. සත්‍ය ඔවුන්ට පැවසුවහොත් ඔවුන්ගේ ඕනෑම වසංග ව්‍යසනයක මුහුණ දීමට හැකියාව ඇත. වැදගත්ම කාරණය වෙනුවේ ඔවුන්ට සත්‍ය ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමයි. ඔබතුමාත් දන්නවා ගරු මූලාසනාවුඩු මන්ත්‍රීතුමනි, අපි 2019 පාලන බලය ලබාගත්තයින් පසු මේ රටේ මුහුණ දීමට නියමිත ආර්ථික අර්බුදය සහ ඇති තත්ත්වය පිළිබඳව සත්‍ය ජනතාවට හරියට ප්‍රකාශ කළේ නැහැ. ඒ වෙනුවට අපි ජනතාවට ප්‍රකාශ කළේ මේ රටේ බොහොම සල්ලි ඕන තරම් තියෙනවා, අපිට මූල්‍ය අර්බුදයක් නැහැ, අපිට ඕන ගමනක් යන්න පුළුවන් කියන පණිවිඩය තමයි අපි ජනතාවට දුන්නේ. එනිසා ජනතාවට එක පැත්තකින් කෝපයක් තමන්ව රවට්ටලා මෙහෙම ගමනක් යාම පිළිබඳව, අනෙක් පසින් ජනතාව ඇත්තටම මේ අර්බුදයේ පතුල පිළිබඳව, ගැඹුර පිළිබඳව හරි වැටහීමක් මේ අර්බුදයේ මොහොදු වෙද්දිත් දැනගෙන හිටියේ නැහැ. එනිසා මම විශ්වාස කරනවා අපි ගන්නා ඕනෑම තීරණයක් ජනතාව සමග වඩා හොඳ සංවාදයකින් යුතුව ගන්න ඕනි. ඒ වගේම මේ අයවැයේ ප්‍රකාශනය දිහා බලපුවාම මේ අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය කරන දාර්ශනික මැදිහත්වීම තියෙනවා කියලා අපට නම් පේන්නේ නැහැ. මේ අර්බුදයට හේතු වුණු දාර්ශනික පදනම වෙනස් නොකර ඒ පදනම එලෙසින්ම රැකගනිමින්, එහෙම නැත්නම් ඒක ෆයින් ටියුන් කරමින් වෙනසක් දකින්න උත්සාහ කරනවා නම් අපි හිතනවා ඒක වෙනසක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. අපි කල්පනා කරන්න ඕනේ කාලෙකදී අපට වඩා අන්ත දුගී වුණු රටක්, අන්ත අමාරුකමින් ජීවත් වුණු රටක් වුණු බංග්ලාදේශය මිලියන 50,000ක සංචිතයක්, ඇමරිකන් ඩොලර් මිලියන 50,000ක සංචිතයක් පිහිටුවා ගන්නට හැකියාව ලැබෙද්දී අද අපිට අපේ රටේ සංචිත ප්‍රමාණයවත් කියාගන්න බැරි තරම් අපි පල්ලෙහාට ඇදවැටලා තිබෙනවා. එහෙනම් අපි පාවිච්චි කරපු ආර්ථික උපාය මාර්ගයන් සාර්ථකද? අපිට උපදෙස් දීපු මේ ආර්ථික උපාය මාර්ගයන් වල යන්න කියලා උපදෙස් දීපු ජාත්‍යන්තර සංවිධාන, උපදෙස් දීපු රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ උපදෙස් සාර්ථකද? 1994 ඉඳන්ම මේ ආර්ථිකයේ මෙහෙයවීමට දායකුණු වෙන උපදේශකයන්ගේ, නිලධාරීන්ගේ මඟ පෙන්වීම සාර්ථකද? අද අපි වැටිලා තියෙන සංචිත වැටිලා තියෙන ප්‍රමාණයෙන් මේක පේනවා. බංගලාදේශය සාර්ථක වෙලා අපි අසාර්ථක වීමෙන්ම අපි අපේ උපදේශවල ප්‍රමාණය තේරෙනවා. හැබැයි ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, අර්බුදය කියන්නේ හුදෙක් විනාශකාරී දෙයක්ම නෙවෙයි. ජෝන් F. කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළ තිබෙනවා, ක්‍රයිසිස් නැමැති වචනය චීන භාෂාවෙන් ලියු විට එහි තේරුම් දෙකක් පවතී. එකක් අනතුර වන අතර අනෙක අවස්ථාව වේ. මේ ක්‍රයිසිස් එක, මේ අර්බුදය එක පැත්තකින් අපට විශාල අනතුරක් තිබෙනවා. ඒ වගේම ඒ අර්බුදය අපට මනරම් අවස්ථාවක් නිර්මාණය කළා දෙනවා. අපේ තිබුණු වැරදි අඩුපාඩුකම් හදාගෙන, අපිට ඒ වැරදි අඩුපාඩුකම් තේරුම් අරගෙන නිහතමානීව වැරදිච්ච තැන් පිළිබඳ හොඳ සාකච්ඡාවක් කරගෙන අපට ඒ වැරද්ද නිවැරදි කරලා රට බංගලාදේශයක් මට්ටමට, එහෙම නැත්නම් දකුණු කොරියාවක් මට්ටමට, චීනයක් මට්ටමට දක්වා වුණත් ගෙන යන්න පුළුවන් අවස්ථාවක් අපට නිර්මාණය කරලා දීලා තිබෙනවා. ඒ අවස්ථාව අපි හරියට යොදා ගන්නවද කියන ප්‍රශ්නාර්ථය අපි අසුරෙන්ම අහගන්න ඕනි. විශේෂයෙන්ම අපි හැමදාම සාගර රාජ්‍යයක් පිළිබඳව කතා කරනවා. අපේ රටේ වටේම මුහුද තිබුණට අද ඉතා අවාසනාවන්ත විදිහට ළමා මන්ද පෝෂණය, ප්‍රෝටීන් නූනතාවය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මූලාසනා උඩ මන්ත්‍රීතුමනි, මුහුදේ විශාල මාළු සම්පතක් තිබෙනවා. හැබැයි අපට ඒ මාළු සම්පත නෙලා ගනිමින් රටේ ප්‍රෝටීන් නූනතාවය නැති කරගන්න ක්‍රමවේදයක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මේක අපි කතා කරනවා. ඒ වගේම හම්බන්තොට වරාය අපිත් පහුගිය දවසක සංචාරයක් කළා. ඒ අවස්ථාවේදී අපිට දැක ගන්න හම්බුණා හම්බන්තොට වරායේ තියෙන සුවිශේෂිකම. සාමාන්‍යයෙන් නැව්වල වැඩ කරන අය කියන්නේ හම්බන්තොට වරාය ආසන්නයෙන් නැව් යනවා කියන්නේ හයි ලෙවල් පාරේ බස් යනවා වගේ තමයි හම්බන්තොට වරාය ආසන්නයෙන් නැව් යනවා කියලා. හැබැයි අදටත් මම කනගාටු වෙනවා
මේ ආයතන මැදිහත් වීම හරියට සිද්ධ කරන්නේ නැතුව ඒ බැංකරින් කටයුතු හරියට හම්බන්තොට වරායෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඒ යන නැව් වලින් අවශ්‍ය කරන සම්පත් ඩොලර් පුළුවන් තරම් අපිට උපයා ගැනීමේ හැකියාව තියෙනවා. අවාසනාවකට ඒක කරන්නේ නැහැ අපි විනද්ධියවල් බල බල ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා අපේ රටේ වැදගත්ම දේ තමයි මේ ආර්ථිකයේ අපිට අපි දැන් IMF මත හැමදාම කල්පනා කරගෙන ඉන්නවා.
දැන් මුල ඈ කාලය අවසානයි.
මට විනාඩි 6ක් තියෙනවා කිව්වනේ.
ඔව්.
හරි, තව එකක් දෙන්න. එතකොට අපි IMF දිහා බලාගෙන ඉන්නවා. IMF එකෙන් අපිට මාස 48කට ඩොලර් මිලියන 2900ක් දෙනවා. මේක මාසෙකට බෙදවුවා ඩොලර් මිලියන 60යි. අපිට හම්බෙන් ඩොලර් මිලියන 60යි. හැබැයි අපේ එක දවසක වියදම පහුගිය ජූනි මාසේ විතරක් අපේ එක දවසක වියදම ඩොලර් මිලියන 40යි. ඒ නිසා IMF දිහා විතරක් බලාගෙන යන ගමනේ අවසානයේ මේ 15 වතාවක් 16 වතාවක් ගිහිල්ලා ආපස්සට හැරුණා වගේ 17 වෙනි වතාවෙත් IMF වලින් අපට ආපස්සට හැරෙන්න වෙනවා. ඒ වෙනුවට අපි දේශීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කරගන්න ඕනේ. මේ ප්‍රශ්නවලට උත්තර හොයන සැබෑ විසඳුම් වලට යන්න ඕනේ. අපි මේ පාර්ලිමේන්තුවේ අපට එක අවස්ථාවක් තිබුණා අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුව තෝරගන්න පුළුවන් කමක් ලැබුණා මහින්ද රාජපක්ෂ මහත්මිය ඉවත් වීමත් එක්ක. හැබැයි අවාසනාවකට මේ පාර්ලිමේන්තුව සම්මුතියකට එන්න බැරි වුණා. ඒ නිසා හැමදාම මේ පාර්ලිමේන්තුව ඇතුළත් මන්ත්‍රීතුමනි වැඩිපුර තියෙන්නේ ප්‍රශ්න වමාරණ සංස්කෘතියක්, ප්‍රශ්න කතා කරන සංස්කෘතියක්, ප්‍රශ්න උඩ දාලා ෆුට්බෝල් ගහන සංස්කෘතියක්. උත්තර හොයන දේශපාලනයකට අපි එන්න ඕනේ. ඒ උත්තර හොයන දේශපාලනය ඇතුළේ විතරයි මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්න වලින් එළියට ඇවිල්ලා උත්තරයක් සඳහා එන්න පුළුවන්. ඒ සඳහා අපි ප්‍රවේශයක් ගත යුතුයි කියලා යෝජනා කරමින් මගට කතාව සඳහා අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.